ඊළඟට ගරු සාරති දුෂ්පන්ත මහත්මයා, ඔබතුමාට විනාඩි 8ක් කාලයක් තියෙනවා.
ගරු මුලසනාරුවඩ මන්ත්‍රීතුමනි, විශේෂයෙන්ම අද දිනේ සුවිශේෂී දිනයක් වෙනවා. මම හිතන්නේ අරගලයට වසරක වගේ කාලයක් ගත වෙලා තියෙන මොහොතක මම හිතනවා රට නිදහසෙන් පස්සේ මූණ දෙන්නට සිදු වුණු බැරෑරුම්ම, ඒ වගේම මහා අපහසුතාවයන් රාශියකට මූණ දෙන්නට සිදු වුණු පරිසරයක් ඇතුළේ තමයි තාමත් රට තියෙන්නේ. ඉතින් අපිට බොහොම පැහැදිලිව මතක් කරන්නට ඕනේ, විශේෂයෙන්ම පහුගිය වකවානුව තුල මේ ආර්ථික අර්බුදය ඇතිවීමට පෙර මේ රට පාලනය කරපු බොහෝ දෙනෙක්, කීප දෙනෙක් අද පාර්ලිමේන්තුවේ නැහැ. පාර්ලිමේන්තුවෙන් ඉවත්ව ගිහිල්ලා තියෙනවා. ඉතින් ඒ නිසා මේ ආර්ථික අර්බුදය තුල ජනතාවට මුණ දෙන්න සිද්ධ වුණු දුක් කම්කටොළු ඇතුළු පහුගිය වසරක කාලය තුල ඒ මහා පීඩණයට අදටත් මේ කාරණාවලට තුඩු දීම සඳහා තීන්දුව ගත්ත උදවිය අදටත් නිදැල්ලේ මේ රට තුල කිසිම ප්‍රශ්නකින් තොරව බොහොම සුභෝගභෝගී විදිහට සමහර වෙලාවට රාජ්‍ය අනුග්‍රහයත් ඇතිව ජීවත් වෙනවා කියන එක නොරහසක් නෙවෙයි. ඒ වගේ තත්ත්වයක් තුල මම හිතනවා ජනතාවගේ විශ්වාසය දිනා ගැනීම සඳහා පෞගේ කාල සීමාව තුළ මේ තීන්දුව තීරණ ගත්ත උදවිය පිළිබඳ විශේෂයෙන්ම IMF එකට යෑම ප්‍රමාද කරපු පිරිස, මුදල් අච්චු ගහස ගහන්න තීන්දුව තීරණ ගත්ත පිරිස, ඒ වගේ ආර්ථිකයේ බංකොල වීම සඳහා පොහොර නවත්තන්න තීන්දුව තීරණ ගත්ත පිරිස පිළිබඳව මම හිතන්නේ ආණ්ඩුව හැටියට තමුන්නාසලා කටයුතු කළ යුතුයි කියන එක තමයි මට මේ කාරණාවෙදි මුලින්ම මතක් කරන්න තියෙන්නේ. අද මේ නියෝග සහ රෙගුලාසි පිළිබඳ කිසි ප්‍රශ්නයක් නැහැ. ඒවා ඒ ආකාරයෙන් සිද්ධ විය යුතුයි. ඒ වගේම තමයි මම හිටපු කෘෂිකර්ම ඇමතුමායි කතාව අහගෙන හිටියා. එතුමා කිව්වා එතුමාගේ කාලේ පටන් ගත්ත බොහෝ ව්‍යාපෘති එතුමාගේ නාවල පිටි ආසනයේ එකතුව අද වෙනකොට ක්‍රියාත්මක වෙන්නේ නැහැ කියලා. ඉතින් ඒක අපේ ප්‍රශ්නයක් නෙවෙයි. මේ සියලු දෙනා ඉන්නේ ආණ්ඩුව තුල. එතුමා වර්තමාන කෘෂිකර්ම ඇමතිවරයාට චෝදනා කරාද කියලා මට වෙලාවකට හිතෙනවා. ඉතින් ඒ නිසා එක වැඩපිළිවෙලක් නැහැ කියන එකනේ මූලාසනාරුණ මන්ත්‍රීතුමනියකින් කියවෙන්නේ. ඒ නිසා තමයි අපි කිව්වේ සර්වපාක්ෂික ආණ්ඩුවක් හදලා මේකට පිළිතුරක් හොයමු කියලා. නමුත් අද තමුන්නාසලගේ ආණ්ඩුවේ ඉන්න කණ්ඩායම්වල විවිධ මත ප්‍රකාශවලින්ම තේරුම් ගන්න කාරණාව තමයි විශේෂයෙන්ම මේ එක මතයක තාම සියලු දෙනා නැහැ කියන එක තමයි අපිට බොහොම පැහැදිලිව ප්‍රකාශ කරන්න තියෙන්නේ. ඒ වගේම ආර්ථික අර්බුදය ඇතුලේ බොහෝ කරුණු සාධාරණීකරණය කිරීමක් සිද්ධ වුණා. දැන් තමුන්නාසයට බොහොම පැහැදිලිව මතක් කරන්නට ඕනේ, තෙල් අර්බුදය ආපු වෙලාවේ කොරල් එනර්ජි සමාගම ආවා. ඇවිල්ලා ඉවර වෙලා ඒ ගනුදෙනු කොහොමද කෙරුණේ, කටයුතු වලට කොහොමද ආණ්ඩුව මැදිහත් වුණේ කියන එක අනාගතයේ යම් දවසක කතා කරයි. ආර්ථික අර්බුදය නිසා බොහෝ තැන්වල ඒවා සාධාරණීකරණයක් වුණා. ඉතින් ඒ නිසා අපි විශ්වාස කරනවා මේ වෙනකොට නිෂ්පාදන ආර්ථිකයක් කරා යෑමට අවශ්‍ය මේ කිසිම වැඩපිළිවෙලක් තාම අපිට ආණ්ඩුව තුළ පේන්නේ නැහැ. බදු අඩු වැඩි කිරීම, ඒ වගේම ආනයන වල යම් යම් තහනම් දැමීම, මේවා පමණයි සිද්ධ වෙන්නේ. ඒ නිසා විශේෂයෙන්ම අපේ මුදල් රාජ්‍ය ඇමතුමත් ඉන්න වෙලාවේ අපි මතක් කරන්නට ඕනේ ලංකාවට මම හිතන්නේ 2022 අපිට ප්‍රධාන ආදායමක් එන කටයුත්ත තමයි අපේ ඇගලුම් ව්‍යාපාර ඩොලර් බිලියන මං හිතන්නේ 5.95 වගේ මුදලක් 2022 ඩොලර් අර්බුදයේ උග්‍ර වෙලාවෙත් අපිට ඇවිල්ලා තියෙනවා. දැන් 130ක විතර කඩාවැටීමක් ඇගලුම් ශේෂ්ත්‍රයේ තියෙනවා. ඒකට නොයෙකුත් හේතු කාරණා තියෙනවා. අපේ රටේ ඇගලුම් ශේෂ්ත්‍රය මේ වෙනකොට එක්ස්පෑන්ඩ් වෙන්නේ නැහැ. සමහර රටවල් ලෙවල් හැබැයි මේ වෙනකොට ඇගලුම් ශේෂ්ත්‍රය තව දුරටත් දීර්ඝ වශයෙන් ව්‍යාප්ත වීගෙන යනවා. නමුත් අපේ රටේ වෙන්නේ නැහැ. බොහෝ ඇගලුම් කර්මාන්තශාලා දැන් වහලා දාලා. දැන් සමහර ඇගලුම් කර්මාන්තශාලාවල 10,000 15,000 එළියේ. දැන් මේ දවස් කීපෙට. ඉතින් ඒ නිසා මුදල් අමාත්‍යාංශයේ හැටියට මම හිතන්නේ මේ පිළිබඳව සුවිශේෂී අවධානයක් යොමු කරන්නේ කියන කාරණාවත් විශේෂයෙන්ම මුදල් රාජ්‍ය ඇමතිතුමා මේ ඉන්න වෙලාවේ මතක් කරන්නට ඕනේ. ඒ වගේම තමයි පහුගිය කාල සීමාව තුළ මේ පෝර ප්‍රශ්නේ. මම නම් හිතන්නේ මේ පෝර ප්‍රශ්නේ තමයි මේ අරගල ඔක්කොම පටන් ගත්තේ. පෝර ප්‍රශ්නේ. ඒවකට හිටපු රාජනාගේ තඹ සත පහකට മന്ത്രിවරු කියපු දේවල් ගණන් ගත්තෙත් නැහැ, ගොවීන් කියපු දේවල් ගණන් ගත්තෙත් නැහැ. දැන් අද වෙනකොට පෝරවල මිල තාම දරන්න බෑ ගොවියට. ඒ නිසා වෙලා තියෙන්නේ අපේ කෑගල්ල වගේ ප්‍රදේශවල කුඩා තේවත හිමියෝ පෝර පාවිච්චි කරන්නේ නැහැ. 50ක 60ක අඩුවක් තියෙනවා. 50ක 60ක අඩුවක් තියෙනවා. දැන් වෙලා තියෙන්නේ එදාට වඩා ශීඝ්‍ර වශයෙන් යම් මිලේ වර්ධනයක් සිද්ධ වුණා. නමුත් මේ මාස දෙක තුන ඇතුළත රුපියල් 50කින් 60කින් තේවල මිල බහැලා. දැන් ජීවත් වෙන්න අමාරුයි මිනිසුන්ට. ජීවත් වෙන්න අමාරුයි. ඒ නිසා IMF ගිය බමනින්ම තමුන්නාසලා කියන විදිහටම කියන ආකාරයේ සමාජයක් අපේ රට තුල තියෙනවාද කියන කාරණාවත් මං හිතන්නේ අපි හෘද සාක්ෂියෙන් විමසා බැලිය යුතුයි. ඒ වගේම තව අභියෝගයක් මං හිතන්නේ ජයග්‍රහණය කරන්න තියෙනවා. දැන් මේ වසර අවසානයේ GSP Plus එක පිළිබඳව තාපහුවතාවක් සමාලෝචනයක් සිද්ධ වෙනවා. ඉතින් මේ වගේ සමාලෝචනයක් සිද්ධ වෙන වෙලාවේ තමුන්නාසලගේ තියෙන දේශපාලන ප්‍රශ්නත් එක්කලා විශේෂයෙන්ම අනබනත් රාශියක් ත්‍රස්ත විරෝධී පනත ඇතුළු මැතිවරණ කල්දැමීම් ඇතුළු මේ සියලු දේවල් බොහෝ වෙලාවට යුරෝපා සංගමෙන් මේ කරුණු කාරණා පිළිබඳව විමසීමක් කරයි, මේවා පිළිබඳව බලයි. ඉතින් මේ සියලු දේවල් වලින් තැලෙන්නේ මේ ආර්ථික අර්බුදය ඇති කරපු මිනිස්සු නෙවෙයි, හැබැයි මේ රටේ අහිංසක ජනතාවය කියන එක අපි බොහොම පැහැදිලිව මතක් කරන්නට ඕනේ. ඒ වගේම මේ වෙනකොට ලෝක බැංකුව අනතුරුමඟවල තියෙනවා.
ඔබතුමාගේ කාලය අවසන්.
මම අවසන් කරන්නම්. ලෝක බැංකුව මේ වෙනකොට අනතුරුමඟවල තියෙනවා. විශේෂයෙන්ම අපි මේ IMF recommendations ඇතුලේ දරිද්‍රතාවයේ මට්ටමේ අඩු පිරිස් තවදුරටත් එතනෙනුත් පල්ලෙහාටයිද කියන ප්‍රශ්නේ බරපතල විදිහට තියෙනවා. මොකද ඒ කණ්ඩායම් දිහා මං හිතන්නේ අවධානය යොමු වීම ප්‍රමාණවත්ද කියන කාරණාවත් මං හිතන්නේ මුදල් රාජ්‍ය ඇමතිතුමා හැටියට කල්පනා කරලා බලන්න. ඒ වගේම සිස්ටම් චේන්ජ් එකක් අපේක්ෂා කරපු රටේ පෝට්ටුවේ සංවිධායකවරු තාමත් හාල් බෙදනවා ලැජ්ජයි. නම් පිටින් ඕන්නම් කියන්න. മന്ത്രിවරු නෙවෙයි.
ආනබල් මිනිස්ටර්.
മന്ത്രിවරු නෙවෙයි. ඒ නිසා මේකද අවුරුද්දකින් පස්සේ බලාපොරොත්තු වුණු සිස්ටම් චේන්ජ් එක. ඉතින් ඒ නිසා කිසිවක් මේ රටේ ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒ නිසා මට කාලය අවසන් කරයි නිසා මම අවසන් කරනවා.
තමයි ස්තුති කරනවා මන්ත්‍රීතුමනි.